ආයුබෝවන් දුවේ පුතේ. 10 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පාඩමක් අරගෙන සුපුරුදු පරිදි ඔන්න අදත් මමාව රුහුණු ගුරු ගෙදරට. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත රුහුණු ගුරු ගෙදරට ආපු මම දෙනියාය අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශිකා වී විජිතා රුක්මණී ගුරුතුමිය. ඔව් දුවේ පුතේ, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෘථුවියේ ප්‍රධාන භෞතික ලක්ෂණ පාඩමේ තවත් කොටසක්. අපි මීට පෙර පාඩමින් කතා කරා පරිමාණය අනුව විශාල භූරූප ලක්ෂණ දෙකක් පිළිබඳව. එහිදී මහාද්වීප හා දූපත් ගැනත්, සාගර හා මුහුදු ගැනත් අපි කතා කරා. දූල පුතාලට මතක ඇති. මං හිතන්නේ මේ වෙනකොට දූල පුතාලා ඒ සිතියම් ලකුණු කළා. මං පැවරුම් වගේකුත් දුන්නා නේද? ඒ ටිකත් සම්පූර්ණ කරලා ඇති කියලා මං හිතනවා. හොඳයි, අද මම කතා කරන්නේ මධ්‍ය පරිමාණයේ භූරූප ලක්ෂණ පිළිබඳව. මේ මධ්‍ය පරිමාණයේ භූරූප ලක්ෂණ ලෙස අපි මෙතනදී සලකනවා කඳු වැටි, සානු, තැනිතලා, ගංගා සහ විල් කියන භූරූප ලක්ෂණ. හොඳයි, අපි මුලින්ම සලකා බලමු කඳු වැටි පිළිබඳව. එහෙනම් අපි මුලින්ම බලන්න ඕන කඳු වැටියක් කියන්නේ මොකද්ද කියලා. ඔව් දුවේ පුතේ, මුදුන් කිහිපයක් සහිත විවිධ බෑවුම් වලින් සහ ඉහළ උන්නතාංශයකින් යුක්ත එක දිගට විහිදෙන භූරූපයක් තමයි කඳු වැටියක් කියලා කියන්නේ. මොකද්ද දුවේ පුතේ කඳු වැටියක් කියන්නේ? මුදුන් කිහිපයක් සහිත විවිධ බෑවුම් වලින් සහ ඉහළ උන්නතාංශයකින් යුක්ත එක දිගට විහිදෙන භූරූපයක්. එහෙනම් කඳු වැටි ගණනාවක් විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනකොට අපි ඒක හඳුන්වනවා කඳු පද්ධතියක් කියලා. ඔව් දුවේ පුතේ, ඔයාලට දීලා තියෙන සිතියම් අංක 3න් කඳු වැටි කිහිපයක් ලකුණු කරලා තියෙනවා. දැන් මගේ දූල පුතාලා මීට කලින් මහාද්වීප ගැන ඉගෙන ගත්තනේ. ඒක නිසා අපි මේ එක් එක් මහාද්වීපයේ පිහිටි කඳු මොනවද කියලා බලමු නේද? හොඳයි, අපි ඉස්සෙල්ලම බලමු උතුරු ඇමරිකා මහාද්වීපයේ ලකුණු කරලා තියෙන කඳු වැටි දෙකක් තියෙනවා. දූල පුතාලට පේනව ඇති. අංක 1න් දක්වලා තියෙන්නේ දුවේ පුතේ රොකි කඳු වැටිය. රොකි කඳු වැටිය. ඒ වගේම තමයි ඇපලේචියන් කඳු දක්වලා තියෙන්නේ අංක 10යි. ඒ මම කිව්වේ උතුරු ඇමරිකා මහාද්වීපයේ පිහිටි කඳු දෙකක්. ඒ වගේම තමයි දකුණු ඇමරිකා මහාද්වීපයේ පිහිටලා තියෙනවා ඇන්ඩීස් කඳු වැටිය. ඇන්ඩීස් කඳු වැටිය දක්වලා තියෙන්නේ අංක 2. ඒ වගේම තමයි යුරෝපා මහාද්වීපයේ කඳු 3ක් දක්වලා තියෙනවා. ඇල්ප්ස් කඳු, ඇපිනයින් කඳු සහ පිරනීස් කඳු කියලා. ඒවා අංක කළා තියෙන්නේ පුතේ දුවේ අංක 4 ඇල්ප්ස් කඳු, අංක 5 ඇපිනයින් කඳු, අංක 11 පිරනීස් කඳු. ඒ වගේම තමයි අප්‍රිකා මහාද්වීපයේ කඳු 2ක් ලකුණු කළා තියෙනවා. අංක 6න් ඇට්ලස් කඳු, අංක 9න් ඩ්‍රැගන්ස්බර්ග් කඳු. ඒ වගේම තමයි ආසියා මහාද්වීපයේ කඳු වැටි 3ක් ලකුණු කළා තියෙනවා. යූරල් කඳු, හිමාලය කඳු, අල්තායි කඳු. මගේ දූල පුතාලට හඳුනගන්න පුළුවන් වෙයි මං හිතන්නේ මම කිව්වේ නැති වුණාට යූරල් කඳු දක්වලා තියෙන්නේ අංක කීයෙන්ද කියලා. නේද? අංක 3න් තමයි යූරල් කඳු දක්වලා තියෙන්නේ. ඒ වගේම තමයි හිමාලය කඳු වැටිය දක්වලා තියෙනවා අංක 8න්, අල්තායි කඳු දක්වලා තියෙනවා අංක 9න්. හොඳයි. ඊළඟට අපි බලමු ඕස්ට්‍රේලියා මහාද්වීපය. මේ ඕස්ට්‍රේලියා මහාද්වීපය කිව්වහම පුතේ මේක රටක්. මගේ දූල පුතාලා දන්නවා. නේද? ඕස්ට්‍රේලියා මහාද්වීපය කිව්වට මේක රටක්. එතකොට මේක දූපතක් වුණාට විශාල ප්‍රදේශයක් අයිති නිසා තමයි අපි මේක මහාද්වීපයක් කියලා හඳුන්වන්නේ. හොඳයි. ඕස්ට්‍රේලියා මහාද්වීපයේ දක්වලා තියෙනවා මහා බාධක කඳු. හොඳයි. අපි දැන් කතා කරේ ලෝකයේ පිහිටි ප්‍රධාන කඳු වැටි කිහිපයක්. එහෙනම් අපි මීළඟට බලමු සානු පිළිබඳව. මධ්‍ය පරිමාණයේ භූරූප ලක්ෂණයක් විදියට තමයි අපි සානු හඳුන්වන්නේ. එහෙනම් අපි මුලින්ම බලන්න ඕන සානුවක් කියලා කියන්නේ මොකද්ද කියලා. සානුවක් කියන්නේ දුවේ පුතේ කඳුකර ප්‍රදේශයක පිහිටි උස් සම භූමි ප්‍රදේශයක්. කඳුකර ප්‍රදේශයක පිහිටි උස් සම භූමි ප්‍රදේශයක් තමයි සානුවක් කියලා කියන්නේ. ඔයාලට දීලා තියෙන සිතියම් අංක 3න් ලෝකයේ සානු කිහිපයක් ලකුණු කරලා තියෙනවා. ඒ අක්ෂරයේ ඉඳලා ජේ අක්ෂරය දක්වා සානු ලකුණු කරලා තියෙනවා. අපි බලමු නේද ඒ සානු මොනවද කියලා. ඒ අක්ෂරයෙන් දක්වලා තියෙනවා ඩෙකෑන් සානුව. පිහිටලා තියෙන්නේ කොහෙද දුවේ පුතේ? ආසියා මහාද්වීපයේ. නේද? හොඳයි. බී අක්ෂරයෙන් දක්වලා තියෙනවා පාමීර් සානුව. සී අක්ෂරයෙන් දක්වලා තියෙනවා ටිබෙට් සානුව. මේ ටිබෙට් සානුව තමයි දුවේ පුතේ වඩාත්ම උසින් පිහිටි සානුව. ලෝකයේ වඩාත් උසින් පිහිටි සානුව වෙන්නේ ටිබෙට් සානුව. ඊළඟට ඊ අක්ෂරයෙන් දක්වලා තියෙනවා බ්‍රසීලියානු සානුව. F අක්ෂරයෙන් දක්වලා තියෙනවා මෙක්සිකෝ සානුව. ඒ වගේම තමයි GH අක්ෂර වලින් දක්වලා තියෙනවා පිළිවෙලින් අරාබි සානුව සහ ඉරාන සානුව. ඒ වගේම තමයි දුවේ පුතේ ශ්‍රී ලංකාවෙත් කුඩා සානු කිහිපයක් දකින්න පුළුවන් වෙනවා. මගේ දූල පුතාලා සිතියම් පොතක් ආධාර කරගෙන මේ සානු ටික ලකුණු කරන්න උත්සාහ කරන්නකෝ. මම කියන්නම් මොනවද ඒ කුඩා සානු. ලෝකයේ තියෙන සානු වගේ විශාල සානු නෙවෙයි. නේද? අපේ රට පුංචි රටක්. මේ පුංචි රටෙත් කුඩා සානු, සුළු සානු කිහිපයක් දකින්න පුළුවන් වෙනවා. වැලිමඩ සානුව, මහවැල තැන්න සානුව, කොස්ලන්ද සානුව සහ හැටන් සානුව. දුවල පුතාල සිතියම් පොතක් ආධාරයෙන් මේ සානු ශ්‍රී ලංකා සිතියමක ලකුණු කරන්න. හොඳයි. මධ්‍ය පරිමාණ භූරූප ලක්ෂණයක් ලෙස අපි කතා කරා කඳු වැටි හා සානු පිළිබඳව. අපි දැන් බලමු තවත් මධ්‍ය පරිමාණ භූරූප ලක්ෂණයක් වන තැනි තලාවල පිහිටීම. එහෙනම් අපි මුලින්ම බලන්න ඕන තැනි තලාවක් කියන්නේ මොකද්ද කියලා. ඔව්දුවේ පුතේ, තැනි තලාවක් කියලා කියන්නේ උන්නතාංශය අඩු, ඒ කියන්නේ උස අඩු, විශාල ප්‍රදේශයක පැතිරී ඇති සමතල බිම් තමයි තැනිතලාවක් ලෙස හඳුන්වන්නේ. එතකොට ඔයාලට දීලා තියෙන සිතියමේ ලෝකේ පිහිටි තැනිතලා කිහිපයක් නැත්නම් තැනිතලා කිහිපයක පිහිටීම දක්වලා තියෙනවා. අක්ෂරවලින් ඒ අක්ෂරයේ සිට ජී අක්ෂරය දක්වා මේ තැනිතලා දක්වලා තියෙනවා. අපි බලමු එහෙනම් මොනවද මේ තැනිතලා ප්‍රදේශ කියලා. ඒ අක්ෂරයෙන් දක්වලා තියෙනවා මහා සයිබීරියානු තැන්න නැත්නම් මහා සයිබීරියානු තැනිතලාව. බී අක්ෂරයෙන් මැන්චූරියානු තැන්න. සී අක්ෂරයෙන් ඕස්ට්‍රේලියාවේ නල්ල බාර් තැන්න. ඕස්ට්‍රේලියාවේ නල්ල බාර් තැන්න දක්වලා තියෙන්නේ පුතේ සී අක්ෂරයෙන්. ඒ වගේම ඩී අක්ෂරයෙන් උතුරු චීන තැන්න, ඉන්දුගංගා තැන්න දක්වලා තියෙන්නේ ඊ අක්ෂරයෙන්. ඒ වගේම තමයි එෆ් අක්ෂරයෙන් උතුරු යුරෝපා තැන්නත්, ජී අක්ෂරයෙන් උතුරු ඇමරිකානු මහා තැන්නත් දක්වලා තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ පිහිටීම හෝ නිර්මාණය වී ඇති ආකාරය අනුව. පිහිටීම හෝ නිර්මාණය වී ඇති ආකාරය අනුව විශේෂිත නම් වලිනුත් මේ තැනිතලා හඳුන්වනවා. නැත්නම් මේ තැනිබිම් හඳුන්වනවා විශේෂිත නම් වලින්. උදාහරණ තමයි වෙරළබඩ තැන්න, ග්ලැසියර් තැන්න, ගංගා තැන්න, දියලු තැන්න. එතකොට මේ පිහිටීම හරි නිර්මාණය වී ඇති ආකාරය අනුව තමයි අපි මෙහෙම විශේෂිත නම් වලින් හඳුන්වන්නේ. දැන් අපි දන්නවා ගංගා තැන්න පිහිටීම නේද? ගංගාවල පිහිටීම මත තමයි අපි ඒක ගංගා තැන්න කියලා හඳුන්වන්නේ. හොඳයි, අපි දන්නවා එහෙනම් මේ තැනිතලා බිම් විශේෂිත නම් වලිනුත් හඳුන්වනවා කියලා. ඒ වගේම තමයි මේ තැනිතලා බිම් විශාල වශයෙන් මානුෂ කටයුතු සඳහා යොදාගෙනත් තියෙනවා. අපි බැලුවොත් කෘෂි බිම් සඳහා, සත්ත්ව පාලන කටයුතු සඳහා, විවිධ භෝග වගාවන් විශාල වශයෙන් මේ තැනිතලා බිම් වල ව්‍යාප්ත වෙලා තියෙනවා. හොඳයි, එහෙනම් අපි ඊළඟට බලමු මධ්‍ය පරිමාණයේ තවත් භූරූප ලක්ෂණයක් වන ගංගා පිළිබඳව. ගංගාවක් කියන්නේ දුවේ පුතේ වර්ෂය පුරාම අඛණ්ඩව පැහැදිලි නිම්නයක් ඔස්සේ මුහුදකට, විලකට, ද්‍රෝණියකට හෝ වගුරකට ගලා බසින ජල ධාරාවක්. මොකද දුවේ පුතේ ගංගාවක් කියන්නේ වර්ෂය පුරාම අඛණ්ඩව, වර්ෂය පුරාම අඛණ්ඩව පැහැදිලි නිම්නයක් ඔස්සේ මුහුදකට, විලකට, ද්‍රෝණියකට හෝ වගුරකට ගලා බසින ජල ධාරාවක්. දුවල පුතාලට දීලා තියෙන සිතියම් අංක 5න් ලෝකයේ ප්‍රධාන ගංගා කිහිපයක් ලකුණු කරලා තියෙනවා. ලෝකයේ ගංගා අංක 1 සිට 19 දක්වා නම් කරලා තියෙනවා. මගේ දූල පුතාලට පුළුවන් සිතියම් පොතකින් මේ ගංගා ටික නම් කරන්න. ඒත් මම කියන්නම්කෝ අංක 1 සිට 19 දක්වා තියෙන ගංගා මොනවද කියලා. අංක 1න් ඕබි ගඟ. අංක 2න් යෙනිසි ගඟ. අංක 3න් ලීනා ගඟ. ඒ වගේම තමයි අමූර් ගඟ දක්වලා තියෙන්නේ අංක 4න්. හොයන් හෝ ගඟ අංක 5න්. සිකියෑන් ගඟ අංක 6න්. අංක 7න් දක්වලා තියෙන්නේ බ්‍රහ්මපුත්‍රා ගඟ. අංක 8න් ගංගානම් ගඟ. අංක 9න් ඉන්දු ගඟ. ඒ වගේම තමයි අංක 10න් දක්වලා තියෙන්නේ යූරල් ගඟ, අංක 11න් වොල්ගා ගඟ, අංක 12න් වික්ටෝරියා ගඟ, අංක 13න් කොංගෝ ගඟ, අංක 14න් නයිජර් ගඟ, අංක 15න් ඩැනියුබ් ගඟ, පරාණ ගඟ දක්වලා තියෙන්නේ අංක 16න්. ඒ වගේම තමයි ඇමසන් ගඟ දක්වලා තියෙන්නේ අංක 17න්. අංක 18න් මිසිසිපි, මිසූරි කියන ගංගාවල් දක්වලා තියෙනවා. ඒ වගේම අංක 19න් දක්වලා තියෙන්නේ මැකෙන්සි කියන ගංගාව. හොඳයි, මගේ දූල පුතාලා මේ ගංගා පිළිබඳව සිතියමක් ආධාරයෙන් සහ පෙළපොත ආධාරයෙන් තවදුරටත් තොරතුරු බලන්න, මේවල පිහිටීම, ඒ වගේම මේ ගංගා ආරම්භ වෙන්නේ කුමන ස්ථානවලින්ද, මූදට වැටෙන ස්ථාන මොනවද කියලා සිතියම් පොතකින් තවදුරටත් කරුණු සොයා ගන්න. ඒ වගේම තමයි ගංගාවල ආරම්භය විවිධ වෙන්න පුළුවන්. මේ ගංගාවල දැන් අපි බැලුවොත් නයිල් ගඟ ආරම්භ වෙන්නේ විලකින්. ඒ වගේම රයින් ගඟ ග්ලැසියර් දිය වූ ජලයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඒ වගේම තේම්ස් ගඟ උල්පතකින්. ඔයාලා දන්නවා අපේ දිගම ගඟ, ඒ කියන්නේ මහවැලි ගඟ උස් කඳුකර ප්‍රදේශයක උල්පතකින් තමයි ආරම්භ වෙන්නේ. හොඳයි, අපි මීළඟට කතා කරමු අපේ අවසාන බූරූප ලක්ෂණය, ඒ කියන්නේ විල් පිළිබඳව. ගොඩබිම පිහිටි ජලය පිරි ආවාට තමයි විල් කියලා හඳුන්වන්නේ. අපි බැලුවොත් සෑම මහද්වීපයකම වගේ විල් දැක ගන්න පුළුවන්. අපි බලමු නේද මහද්වීප අණුව මේ විල් වල පිහිටීම හඳුනා ගන්න. දූල පුතාලට දීලා තියෙන සිතියම් අංක 5 දක්වලා තියෙනවා ලෝකයේ පිහිටි විල් කිහිපයක්. අපි බලමු මහද්වීප අණුව කොහොමද මේ විල් වල පිහිටීම, නැත්නම් මේ ස්ථානගත වීම කොහොමද කියලා. උතුරු ඇමරිකා මහද්වීපයේ අක්ෂරයෙන් ඒ අක්ෂරයෙන් දක්වලා තියෙනවා පංච මහා විල්. B අක්ෂරයෙන් දක්වලා තියෙනවා Great Slave විල. දකුණු ඇමරිකා මහද්වීපයේ C අක්ෂරයෙන් ටිටිකාකා විල දක්වලා තියෙනවා. මගේ දෝල පුතාලා දන්නවා ලෝකයේ උසින්ම පිහිටි විල විදියට අපි සලකන්නේ මේ දකුණු ඇමරිකා මහද්වීපයේ පිහිටි ටිටිකාකා විල. ඒ වගේම තමයි යුරෝපා මහද්වීපයේ ලැගෝඩා විල දක්වලා තියෙනවා D අක්ෂරයෙන්. අප්‍රිකා මහද්වීපයේ විල් 4ක් දක්වලා තියෙනවා E, F, G හා H අක්ෂරවලින්. E අක්ෂරයෙන් චැඩ් විල, F අක්ෂරයෙන් වික්ටෝරියා විල, G අක්ෂරයෙන් ටැංගනිකා විල සහ H අක්ෂරයෙන් නියාසා විල. ඒ වගේම තමයි ආසියා මහද්වීපයේ විල් 2ක් දක්වලා තියෙනවා J අක්ෂරයෙන් බොල් කෑෂ් විල, K අක්ෂරයෙන් බයිකල් විල. මේ බයිකල් විල තමයි දුවේ පුතේ ලෝකයේ තියෙන ගැඹුරුම විල කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියා මහද්වීපයේ L අක්ෂරයෙන් දක්වලා තියෙනවා අයර් විල. හොඳයි දුවේ පුතේ, අපි අද පාඩමෙන් පෘථුවේ ප්‍රධාන භෞතික ලක්ෂණ වලින් මධ්‍ය පරිමාණයේ භූරූප ලක්ෂණ කීපයක් හඳුනා ගත්තා. නේද? අපි උත්සාහ කරා මේ ලක්ෂණ හඳුනා ගන්න. දුවල පුතාලා සිතියම් පොතක් පරිහරණයට පුරුදු වුණොත් මේ භූරූප ලක්ෂණ ලකුණු කිරීම හා නම් කිරීම අපහසු වෙන්නේ නැහැ. ඒ වගේම දුවේ පුතේ රුහුණු ගුරු ගෙදරින් දීලා තියෙන පැවරුම් ටිකත් මේ සමගම සම්පූර්ණ කරන්න. ඒ වගේම පසුගිය ප්‍රශ්න පත්‍ර සොයාගෙන මේ පාඩමට අදාළව ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. ඒ සඳහා පෙළ පොතත් ආධාර කරගන්න. හොඳයි, එහෙනම් දුවේ පුතේ තවත් භූගෝල විද්‍යා පාඩමකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා ඔබ සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.